තවත් මේ ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. මේක විග්‍රහ කරන විදිහට මේ අනිකායට තේරෙන අඩුයි උරම. ඔය මේ අභිධර්මයේ හා සම්බන්ධින් මේ මතක යන ප්‍රශ්නය. චක්කු ඉන්දියෙන් ගන්නා රූප ආරෝණ ගැන න පටිච්ච වනහැටි. කියන පටිච්ච නොවනහැටි කියන එකයි. සං උපදවන්නේ නැහැ නේද කියලා ඒ වගේ දෙයක් මේ විස්තරයක් ගන්න ගැඹුරු විස්තරයක් එක්ක තියෙනවා. නමුත් ඒ මොහොතේ හිත වීදි තරහ මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතුව සංයෝගයෙන් චක්කු ඉන්ද්‍රිය ගත් රූප ආරෝණ ගැන දැනගැනීම සිදු වෙනවා නේද කියලා වෙනවා. ඒ දැනගැනීම මාත්‍රයක් පමණි. එතනදී සාකදේශ මොහ ආදී කෙලෙස් හටගන්නේ නැති බව අවබෝධ වෙනවා. එබැවින් කෙටි පිළිතුරක් දෙලවා නේද. නෑ පරිච්ඡ අවස්ථාව හේතුඵල ධර්මයට ත්‍රිලක්ෂණයට චතුරාර්ය සත්‍යයට ආර්ය අෂ්ටාංග මාර්ගයට යොන්සෝ මනසකාරී විතෝ ගලපා අරගන්න ආකාරය උදාහරණයක් පැහැදිලි කරලා කියලා පෙන්නනවා. හේතුඵල ධර්ම කියන එකයි මේ පරිච්ඡ වෙනවා කියන එකයි කාරණා දෙකක්. චන්දරාගයේ මතුවීමට හේතුකාරක වෙන ආස්වාදය සහිතව අරමුණක් ඔප්නැන් විලා ආවද පස්සේ තමයි මේ පරිච්ඡ කියන අවස්ථාව තුළ කැමැත්තෙන් බැඳීමක් ඇති වෙන්නේ. හේතුඵල කියන්නේ ඊට වඩා සියුම් කතාවක්. තෘෂ්ණාව හේතු වෙන්නේ තෘෂ්ණා මුල් කරගෙන හේතු වෙන්නේ සසර ගමන හේතු වෙන්නේ ඉපදවන. ලෝකයේ ඇහැ නිෂ්පාදනය වෙන්නේ හේතුඵලයක් වශයෙන්. රූපයක් නිෂ්පාදනය වෙන්නේ හේතුඵලයක් වශයෙන්. එතන චන්දරාගයක් හෝ බැඳීමක් තිබුණා. ඒ චන්දරාගය අවශ්‍ය වුණේ ඒ බඳු ඇහැ නිපදවන්න අවශ්‍ය කරන පූර්ව කර්ම ශක්තිය නිපදවන්න. ඒක ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවේ නිපදවන ශක්තිය නැවත චන්දරාගයක් අවශ්‍ය නැහැ. විපාක කරලා නිපදවන්න. එහෙනම් ඇහැ නිපදවලා රූප නිපදවලා පළමු චක්කු විඥාන මාත්‍රිය පහළ කරන අවස්ථාව වෙනකොට ඒක සියල්ලම විපාකස්කන්ධයයි. විපාකස්කන්ධයේ ලෝභ දේශ මොහ දුන්නයි තියෙන්නේ. ඒකයි අහේතුක කියන්නේ. සහේතුක අහේතුක කියන දෙකේ බෙදලා තියෙන අභිධර්මයේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන මේ හයයි සහේතුක කියන්නේ. ඔය හයෙන් සම්බන්ධ නැති ඒවට අහේතුක කියන වචනයක් දාලා තියෙන ඊයයි මුල් කරගෙන. හේතුවක් නැති ඵලයක් කියලා අදහමින් නෙමෙයි. අහේතුකව යමක් හටගත්තයි කියලා ගන්නකොට අභිධර්මයේ චිත්ත විග්‍රහ පෙන්වනකොට සහේතුක අහේතුක වෙනන්නේ වෙන ක්‍රමයකට. ඒ පෙන්වන්නේ හේතු හය හැටියට ලෝභ දේශ මොහ සම. අලෝභ දේශ මොහ හේතු හය මුල් කරගෙන. ඒ හේතු හය නැති දෙන අ හේතුක කියලා එතන වෙන්නා. හේතුවක් නැති ඵලයක් ගැන බුද්ධහමී දේශනාවක් නැහැ. එහෙනම් ඒක තමයි කිව්වේ කර්ම හේතුයි. කර්මයේ හේතු වලින් තමයි උපත්යේ කය හදගන්නේ. මේකයි පුරාණ කර්මයේ ඵලය. එහෙනම් ඒක හේතුව පුරාණ කර්මය. ඒක හේතු ඵල සාහිත්‍යයි. ඉතින් හේතුවකින් ඵලයක් හට ගැනීම හේතුන් පරිච්ඡ සම්භූතං කිව්වෙත් උතනයි. ඉතින් මේ පුරාණ කර්මයේ හේතුව නොතිබුණා ඵලයේ වශයෙන් මේකයි හටගන්නේ නැහැ. එහෙනම් පුරාණ කර්මයේ වශයෙන් චන්දරාගයේ විදිලා තිබුණා කාම ලෝකයේ උපදින්න හේතුනේ චන්දරාගයේ මෙදිලා හිටියා. කාමකයක් හටගන්නේ හේතු නැති නිසා. ඒ වගේ කර්මයක් ගොඩනගන්නේ නැහැ. එහෙනම් මෙහෙම කයක් මතු හටගන්නේ නැහැ පෙරදී හේතිය කරේ තිබුණා. නෑ ඒකත් හේතු ඵලයක්. හේතු ඵලයක් වශයෙන් ගන්න විපාකෙත් තිබෙන්නේ ඔය අර අහේතුක කියන වචනේ ගත්ත එක. ඒකට ගලවන්නේ මේ අහේතුක කියන්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මෙන්න මේ හේතු හා යම් පිටක යෙදෙන්නේ නැත්නම් ඒකට කියනවා හේතු. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මූලික අවස්ථාව. ඔය කියන අහේතුක කියන වචෙන්ටයි ලෝභ දේශ මොහ සම්බන්ධ නැහැ, අලෝභ දේශ අමෝහ සම්බන්ධක් නැහැ. ඒක තමයි විඤ්ඤාණ කියන මූලික. ඒක ඥාන නොවනවා විඤ්ඤාණ. ඒ විඤ්ඤාණයේ පහළ වෙලා ඊට පස්සේ තියෙන චිත්ත විද්‍යිය. මේ චිත්ත විද්‍ය වෝත්තපන කියන අවස්ථාවක් වලින් ජවන කියලා ඊළඟ අවස්ථාවක් වෙනවා චිත්තක්ෂණ. ඒවා තමයි සංඛාර ගුණගෙන ජවන හතක් යනවා කියන අන්නේ විලාස. ඔන්නේ ජවන හත යනකොට ප්‍රඥාවෙන් ආපු අරමුණ අර ආපු විඤ්ඤාණාගත අරමුණ ප්‍රඥාවෙන් නිගමනය කරගන්න. ඊට පස්සේ ඒක ප්‍රඥාවෙන් නම් අරගත්තේ. අලෝභ ආදේශ අමෝහ මුල් කරගෙන පහළ වෙනවා ජවන. එතකොට ඒවට කියන්නේ ඥාන. ඒ විලාසි ප්‍රත්‍යවේස අර වෝත්තරණය කරන විලාසි අවිද්‍යාව මුල් කරගෙන ආරම්භ වෙනවා නම් ලෝභ මෝහ හෝ ද්වේෂ මෝහ මුල් කරගෙන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවට කියන්නේ අඥාන. විඥාන වලින් එන එක ජව සංඛාර වලට එනකොට ඥාන සහ අඥාන කියලා අපි දෙන්නේ. අන්න ඒකයි එතන කියන්නේ. ඒ විඤ්ඤාණවල තියෙන විපාක ස්වභාවය. ඒක ලෝභ දේශ මොහත් නැහැ අලෝභ ඇති සාමයේ හේතු හයයි. සංඛාරවල චිත්ත වීදී ඇදිලා සංඛාර ජවන්වල ජවන් හතේ දෙනකොට. අන්න ඉතින් තමයි සංඛාරික ලබන්නේ නැගිලා ලෝභ දේශ මොහ වශයෙන් පාප අපුඤ්ඤාති සංඛාර හරි අලෝභ ඇති සංඛාරයෙන් පුඤ්ඤාති සංඛාරයක දෙකට බෙදෙන්නේ. පුඤ්ඤාති සංඛාරයේ බෙදෙච්චේට කියනවා ලෞකික වශයෙන් ගන්න එකකේ ඥාන කියන්නේ ඥාන. එතකොට පෞපත්තේ වල කියනවා අඥාන. ඥාන අඥාන දෙකට වෙන් වෙනවා එතන. ඉතින් ඒ නිසා මේකේ විග්‍රහ කරන්න යන්නේ බල බල හේතු බල කියන්නේ එතනයි. එහෙනම් ඥානාඥානාව දුගතිය හෝ සුගති. ඥානනා දුගති, අඥානනා දුගති. ඒකේ හේතු කාර්ය නිස්පාදනය වෙනවා. විඥාන කියන්නේ විපාක, විපාක භුක්තිය වින්ද සම්පරිජන හන්තිරන වශයෙන් ඒක ගිහිලා ගියා. විපාකයෙන් නැවත විපාකය හදවන්න බැහැ. ඒක ආව භුක්ති දුන්නා ගියා. නැවතත් කිවිච විපාකය තමයි ඊළඟට හදලා ඒ විපාකයේ සංඛාර පහල කිරීමක් කළා කියලා තර ජවන් වෙන්නේ. ඥානාඥාන් දෙකද. ඒක නැවත වාරයක් ක්‍රියාත්මක කරන ඉදිරි කාලෙට මේ අධ්‍යයය හෝ දිට්ඨධම වේදිනිය වශයෙන් හෝ සම්පරායික කියන්නේ මරණින් මතු ඊළඟ අධ්‍යයක හෝ ආයිත් අර වගේ විපාකෙ දීලා නැහැ විපාකෙ හිත පහල කරනවා සැප හෝ දුකට අනු. මේ දුක් විපාකයක් හෝ දුක විපාකයක් දෙකේනවා විපාක ඵලයේ වශයෙන්. ඒ විතරක් මේ විපාක වලින් ගෙවිල යන නිසා කයින් එහාට යන්නේ නැහැ. ඒකයි කහාදී මෙන්න ගා ගැඹුරු විස්තර කර තේරුම් ගන්න ඕනේ. හේතු ඵල කියන එක එකක්. පරිත්‍යාහෝපාදිනා කියනකොට පරිත්‍යාහෝපාදි කියන එකේ හේතු ප්‍රත්‍යවීම එකක්. ඒ වගේම සතර ගාමත හේතු වෙනා ප්‍රතිසකස් වීම තව එකක්. ඒකෙන් ලෝභ දේශ මොහෝ අලෝභ දේශ ආපම සම්බන්ධ වෙච්චා තමයි සතර ගාමත හේතු වෙනා පරිත්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. සංකොච්ච පරිත්‍ය රූපේට උපද්දේ චක්ක විඥානං කියනකොට. ඒ මුලින්ම හද ගන්න පරිත්‍ය එකක්. ඊට පස්සේ තින්නම් සංගතිය වස්තෝගිය තවදීහක් තියෙන කව එහාට යනවා ඒක. සුද්ධ වෙලා යනවා. ඔය තුනේ තියෙන සංගතිය. සංගතිය කියන්නේ කෙලෙසෝ. ඒ තුනේම තියෙන කෙලෙසියක් තියෙනවා. අනිත් තෘෂ්ණාව පහළ වෙන කාරණා තුනක් එකතු වීම නිසා හට ගන්නවා ස්පර්ශයක්. ඒකට කියනවා සංස්පර්ශය. ඒ සංස්පර්ශ වර්ණ පස්සපත්‍ය වේදනා වේදනා පත්‍ය පන්න. තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ආදී වශයෙන් චක්‍රීය ප්‍රාත්ම කියන අවදී මුල් වෙනවා. පරිත්‍යාපාදයේ මැද ඉඳන් පටන් ගෙන කෙලවර කෙලව පරිත්‍යාපාදය කියන්නේ. පරිත්‍යාපාදය කියන්නේ මුල ඉඳන් මැදට එවා මුල ඉඳන් අගට මැද ඉඳන් අගට අග ඉඳලා මැදට මැද ඉඳලා මුලට ඔහොම විග්‍රහ කරන පරිත්‍යාපාද ක්‍රමලා. ඒ හැම එකකින් මෙති සිද්ධාන්ත අරගෙන දකින්න ඕනේ එකක් හරි ගත්තා මුල් සිද්ධාන්තේ සකස් වෙනා චක්‍රය හැදෙන්නේ නැහැ. ඔය එක එක අවස්ථාවන් අරගෙන ඔය විදිහට හතරාකාරික විග්‍රහ වෙනවා. අවිද්‍යාවේ පටන් ගත්තොත් ජරා මරණය කෙලවර වෙන ප්‍රමිතිය වෙනවා දිනන එකක්. ජරා මරණ කුමක් නිසා වෙනවද? ජාති නිසා වෙනවද? ජාති කුමක් නිසා වෙනවද? භව නිසා වෙනවා භව කුමක් නිසා වෙනවාද උපාදාන නිසා වෙනවා මෙහෙම චක්‍රය ආපහු කරලාගෙන ගිහිල්ලා අග ඉඳලා මුලට වෙන දෙකක් තියෙනවා ඒ තාම කරන්නේ එතකොට යම් මේ නාම රූප ධර්මයන් කියන යම් චන්දරාගයක් ඇද්ද ඒ උපාදානයි උපාදාන පස්සෙන් භව වෙනවා භව පස්සෙන් ජාති වෙනවා ජාති පස්සෙන් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන පහ තියෙනවා කියලා මැද ඉඳලා අගට වෙන දෙකක් තියෙනවා ඒ තාම කරන්නේ කොයි එකෙන් හරි ඔය කොයි එකෙන් ගියා හරි මේකෙන් අන්තිවලක අසාරයිනේ කියලා. ඉතින් මේ කොයි එකෙන් පටන් ගත්තත් ගමන කෙලවර වෙන දරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායස සම්බවන්ති කරලා. ඔය ඉතින් ක්‍රම වෙනවා. ඒ වගේ බලන් ගත්තා ක්ෂණික පටිච්චසමුප්පාදයේ ක්ෂණික ශරීර මොහත තුළ ඇති වෙන ජරා මරණ ඇති කරනවා. ඒ කියන්නේ අවස්ථා ජරා හා අවස්ථා මරණ. ඒ දෙකෙන්ම දකින්න පුළුවන්. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙකුට තමා ළඟම දැන් පේන හරියින් දැකලා හිටන් මේ දුක්ඛාගය හැටි දැම්මම පේනවනේ කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක මේයින් නවතින්නේ නැහැ. මේ චක්‍රය මෙහෙම ක්‍රියාත්මක වෙනවා වගේම අනාගතයේදීත් ඒ මොහොතත් ඊළඟට සම්බන්ධ කරගෙනක් වෙනවා. ප්‍රතිපටිසන්දි වශයෙන් කියලා. ඒකක් දැකම භයානකත්වයේ වැඩි වෙනවා. මොකද මේක මෙතනින් නවතින එකක් නෙමෙයි. මේ ක්‍රමේ මෙහෙම තිබිලා කොටසක් මෙතන සාජාත කර්ම ශක්තිය මෙතන ක්‍රියාත්මක වුණා. නානාක්ෂණික කර්ම ශක්තිය කියලා කොටස මතු අනාගතයේ ප්‍රතිපරිසන්දි දෙන්නත් එකක් හේතු වෙනවා. ඒක ජීවිත ප්‍රයත්නෙදී අපිට මෙලෝඩි දිවසක් නැතුව අත්දකින්න පුළුවන් එකක් තමයි ශනික පරිත්‍යාසම්පාද. අන්න ඒකයි කියන්නේ. දැන් ඒනි කියන්නේ එක්තරා බෞද්ධ බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීන් වහන්සේ පෙර භවය ගැන මට විස්තර කරන්න.
පෙර භවය ගැන අත්‍යයන් නැති අදහස් නැති ඔබට මම පෙර භවය විස්තර කියන්නේ ඔබ කොහොම පිළිගන්නේ? සයි මතු භවය ගැන ඒ තර මතු භවය ගැන අදහස් දන්නේ නැති ඔබට මම ඒ ගැන විග්‍රහ කළොත් ඔබ කොහොම පිළිගන්නේ? බබුන ඔය දෙකම අත්‍යවලා මේ දැන් දැන් තියෙන සත්‍ය කෙනා පරිච්ඡම පාද විග්‍රහ කරන්න කියලා ඔක විග්‍රහ කළා. ඒ වර්තමානි සෝදි පරිච්ඡම උපාදී. එවැනි බබුනට තේරුණා. ඊට පස්සේ බබුන කියන දැන් ඔබ තේරෙනවාද? දැන් නම් දුක්ඛාරිය සත්‍ය තේරෙනවා. එහෙනම් අතීතයේදී යම් කිසි කෙනෙක් ඔය ප්‍රමේ අනුගමනය කරන් අතීතයේ හැපද දුකද වුණේ. අතීතයේ තේ හදිවිලා තියෙන දුක තමයි බොන්න කියලා තියෙන්නේ. මතු අනාගතයේදී ඔය චක්‍රයමයි ක්‍රියාත්මක වෙන්නේ මතු උදා. එහෙම ක්‍රියාත්මක වුණොත් එහෙම මතු වෙන දුකද හැපද ඔකේ බොන්න නැගිනේ පස්සේ මතු උඩට ගියේ. සාමාන්‍ය මතු දුක. අනාගතයේ දුක. එහෙනම් ඔයා ඔය න්‍යාය ධර්මයේ තුලින් සිද්ධාන්තයේ තෝරාගන්න අතීතයේ දුකක් ගෙනා ගිවාගෙන ආවා. දැනුත් දුක ගෙවනා ඔය පස්සේ ගියොත් මතු වෙලා දුක වෙනවා කියලා. ඔය ටික අත්හැරගුවාම අතීතයේ යම් චන්දරාගයක් වෙනවා ඒක අත්හැරි. වර්තමානිය බලාපොරොත්තු ඒක අත්හැරි මතු අනාගතේ තියෙන බලාපොරොත්තු ඒක අත්හැරි දුම් පොලේ නැන්න. ඔබ කොතරත් නෑ. ගමන ඉවරයි. අනේ වෙන සම ක්‍රමයක්. මේ ඒ වගේ ඒකේ නාට වැඩෙන ගෝචරින දහම් ක්‍රම තියෙනවා. ඔය සංකීතේනද එතන ඕක තියෙන කැටි කරලා ගත්තොත් කොටින් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා සිංහලට තේරුමක් දෙනවා. ඔතෝලා තියෙන එහෙමයි. කැටි කරලා කියනවා නම් එහෙනම් සම්පීඩනය කරලා කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියනවා. දැන් එහෙමයි කියන්නේ උපාදානය කියන්නේ දුකට හේතුව. දුකට හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාගහගතා තත්ත්ව සතරා විනද්දදී සෙයියත් නා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තණ්හානේ උපාදානය කරගන්නේ. තණ්හා අවත්‍ය උපාදානයේ තණ්හාවෙන් බැඳෙනවා. ඒ දුක වෙන්නේ මොකද? ඒක දුකට හේතුව. අන්නේ උපාදානස්කන්ධය සඳහා සංකිට්ත ඒන සංකිට්තේන අන්නේ කියන්නා වූ සංස්කෘතිය මේ එකතු කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා. ආස්වාදී නිකන් ලැබෙන්නේ නැහැ. රූප උපාදානය කරන්න රූප ආස්වාදී ලබන්න ඕනේ. රූප ආස්වාදී ලබන්න ඊට අවශ්‍ය කරන්නා වූ ක්‍රියාදාමය සිද්ධ කරන්න ඕනේ. අන්න සංස්කෘතිය කිව්වේ මොනවායි? අන්න ඒකයි දුක. ආස්වාදී බලාපොරොත්තුෙන් විශාල දුක් ගොඩක් විඳගෙන වේදෙනවායි කියන්න ගන්න. අන්න ඒ නිසා ආස්වාදය නිකල් ලැබෙන්නේ නැහැ. ආස්වාදී බලාපොරොත්තු වුණොත් විශාල දුක්ඛන්තරාවක් ඒ සතා වේදිනක් ගොඩ ගන්න ඕනේ. ඒ මතින් තමයි ආස්වාදය මාත්‍රේ එන්නේ. ඔන්න ඕකයි දුක කිව්වේ. අරක දුකට හේතු ආස්වාද මාත්‍රේ. ඔය ආස්වාද මාත්‍රේ නොතිබුණා නම් ලෝක සත්‍ය දුකට වැටෙන්නේ නැහැ කියලා මේනවා. දැන් අන්නේ ඒක බලාපොරොත්තු වෙනවා. අන්නේ ඒකයි. තණ්හාදී තණ්හාව දුකයි කියලා බුදුරණන් ආදේශනා කළේ දුකට හේතුවයි කියලා දේශනා කළේ. තණ්හාව දුක නම් ලෝක සත්‍ය සැකසන්නේ නැහැ කියලා මේනවා. ඉතින් ඔය හරි ගැඹුරු දැන් තේරුම් ගන්න තෝරා ගන්න විග්‍රහ කරනවා. අපි දැන් ඔයිට වඩා සාකච්ඡා කරන්න දාවක් නැහැ. නැවතත් මේ වගේ ප්‍රශ්න ආපුහම එකින් එක තෝරාගන්න බලන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්න වලට උදා 75%කට වැඩිය මේ මුලදී ප්‍රශ්න විග්‍රහ කරන උත්තර ලැබිලා තියෙනවා. නිසා සමහරවල් ප්‍රශ්න එකක් දෙකක් දැවසේම දෙනකොට ඒ ප්‍රශ්න අපිට උත්තර දෙන්න හම්බුනේ නැතත් අනික් වට උත්තර දෙනකොට තමන්ගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙලා ඉවරයි. ඒ නිසා ඒ වගේ ඒ තහබෙච්ච නැති හැටි තියෙනවා නැවත නැවත අහන්න ඉතින් කොයි විලාහරි සුදු ප්‍රශ්න එනකොට ඉතින් උත්තර දෙන්න පුළුවන්. අද දවසේ අපිට විතර වෙලාවක් නැහැ කරන්නේ. ඒ නිසා මෙතෙක් මේ අහකට ධර්මයන්ගෙන් තේරුම් ගන්න ඕනේ යථා ධර්මියම තෝරාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන වචනේ හොඳට පැහැදිලි කරලා වටහාගෙන ලෝක යථාර්ථය දැනගෙන අසාර ලෝකයක හොඳයි ප්‍රියයි මනාපයි කියලා අල්ලන්න වටිනා දෙයක් නැහැ කියන මේ ධර්ම අවබෝධය ලබාගෙන එහෙනම් එවන් දෙයක් පිළිබඳ චන්දරාගයෙන් බැඳුනත් බැඳෙනාම දුක හදගන්න හැටි දැනගෙන ඒ දුකට හේතු ඒ බැඳි බැඳි ඒ පසු පස හඹා ආඹාව දැනගෙන ඒ චන්දරාගයේ බය ඇති කරගන්නවා හැටි දුක්ඛ බයත් එන කිව්වේ ඒකයි. ඒ භයාර්ථයෙන් ඒක ඇත ගන්නවා මහා භයානක වැඩක් ඒ ආස්වාද පස්සේ යන්නේ කියලා දැනගත්තාම ක්‍රමක්‍රමින් ආස්වාදයේ මිදිලා ප්‍රඥාව හසුවේ. හසුනාම ආස්වාදයෙන් අත්හැරෙන වැලි මිදී යනකොට සාන්ත ප්‍රණීතව විවංශු වෙලා වී ඒකම සමත විදර්ශනා දෙකම සම්පූර්ණ වෙවි ක්‍රමක්‍රමින් සමත ප්‍රතිවල වෙන්න හම්බ වෙවි. නමුත් ඒ වලක් දෙයක් නැහැ. ඔය ක්‍රමයට වඩාගෙන යන්න සමත මේ මාර්ගය වටකොට යථාර්ථය වස්මතු වෙලා සත්‍ය අවබෝධ වෙයි. ඒ සත්‍ය අවබෝධ කියන අදාතව නිවන් සාක්ෂාත් කරගැනීම කියලා අධිෂ්ඨානය සබා ගන්න අප්‍රමාදව ලැබෙන සාධනෙයි. ලබන ප්‍රතිඵල ඒකයි. එදියකරින් යන්සාක්ෂාත්ව අධිෂ්ඨාන කරගෙන සෑම පිළිදෙනාට යහපත් වේවා.